සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුමා විසමානීව විඤ්ඤාමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේති. ශ්‍රද්ධාවන්ත පිංගතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනයෙහි හිටපු සුප්‍රසිද්ධ ශ්‍රාවකයෙකුගේ මරණයකදී දේශනා කරන්නට යෙදුණු ගාථාවක් තමයි මාතෘකා වශයෙන් තිබුවේ. උදාන පාලියෙහි සුප්ප බුද්ධ කුට්ටි සූත්‍රයේ නමින් හැඳින්වෙන ඉතාම දුක්ඛිත ආත්ම භාවයක් ජීවිතයක් ගත කරපු නමුත් එක ධර්ම දේශනාවකින් ස්වසන්තානගත පාප ධර්මයන් දුරුකොට සෝවාන් මාර්ගඵල අධිගමනය කොට නමුත් හදිසියේම අකල් මරණයකට භාජනය වුණු ශ්‍රාවකයෙක් ගැන තමයි මේ දේශනාවේ සඳහන් වන්නේ. මේ ධර්ම දේශනාව තුළින් අපිට පැතිකඩ කිහිපයක් පිළිබඳ අවධානය දෙන්නට පුළුවන්. එකක් තමයි ධර්මාභෝධ කිරීමට තමන් මේ වෙලාවේ ඉන්න තත්වය, මනසේ තත්වය ගැන නෙවෙයි මං කියන්නේ, මේ වෙලාවේ තියෙන ආර්ථික ගැටලුව, සමාජීය ප්‍රශ්න, ශාරීරික ප්‍රශ්න සියල්ල අභිභවලා ධර්මාභෝධය කරන්නට පුළුවන්. දෙවෙනි කරුණ, අපි මේ ජීවිතයේදී ගැඹුරින් ධර්මාභෝධය කරමින් යහපත් මිනිසුන් බවට පත් වුණත් අතීත භවයන්හිදී කරන ලද අකුසල කර්මයෝ අපි පසුපස්සේ පැමිණිලා අපිට විපාක ලබා දෙමින් අපිව ව්‍යසනයට ප්‍රාප්ත කරන්නටත් පුළුවන්. ඒ වගේම සංසාරයේදී පාරමී පුරන් එන සත්වයන් පවා අකුසලයන්ට ගොදුරු වෙලා ක්ෂණිකව ඇතිවෙච්ච කෝපයන්, ක්ෂණිකව ඇතිවෙච්ච හැඟීම් නිසා බරපතල අකුසල් කර්ම කරලා සසර ගමන මහා දුකකට පත්වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන කරුණු කාරණා කිහිපෙම අපිට මේ සූත්‍රයෙන් දැනගන්නට පුළුවන්. අතීතයේහි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී රජගහ නුවර වාසය කරා එක්තරා දුගී මිනිසෙක්. ඒ දුගී මිනිසයාගේ ශරීරයේහි දරුණු කුෂ්ඨ රෝගයක් පැවතුණා. ඒ කුෂ්ඨ රෝගිය නිසා එතුමා අනේක දුක්ඛයන්ට භාජනය වුණා. හරිහමන් රැකියාවක් කරගන්න හම්බුනේ නැහැ. හරිහමන් අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. එතුමා දුප්පත් රෝගී මිනිසෙක් ලෙස තමයි වාසය කරේ. අනුන් දෙන කෑම බීම වලින් යැපෙමින් තමයි ජීවිතය ගත කරේ. මෙතුමාට නමක් තිබුණා සුප්ප බුද්ධ කියලා. සුප්ප බුද්ධ නැත්තම් සුප්‍ර බුද්ධ කුෂ්ඨ රෝගියා ලෙස තමයි අපේ ධර්මයේ මෙතුමාව හැඳින්වෙන්නේ. දිනක් මෙතුමා රජගහ නුවර කෑම සොයාගෙන යනකොට, හිඟමනේ යනකොට එක පිරිසක් යම් තැනක රැස් වෙලා හිටියා, දුටුවා. එතුමා හිතුවා මෙතන එහෙනම් කෑම බෙදා දෙනවා ඇති කියලා කෑම අරගන්නට එතනට යොමු වුණා. ඒ ළඟට එනකොට දුටුවා මේ කිසිවක් නෙවෙයි, ශ්‍රමණ භවත් ගෞතමියෝ, තථාගත බුදුරජාණන් වහන්සේ, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසක් මැදෙහි ඉඳගෙන පිරිසකට ධර්මයේ දේශනා කරන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ මේ සුප්‍රබුද්ධ දුගියා කල්පනා කරා මෙතන කෑම හම්බ වෙන්නේ නැහැ, මමත් එනම් මේ පිරිස් කෙළවර ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නේ මී කියලා එතන කෙළවර වාඩි වෙලා බණ ඇහුවා. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන කොට පිංඔතුනි ආසය අනුසය ඥානේ උන්වහන්සේ මේ සත්වයන්ගේ තතු බලනවා. සත්වයන් තුළ තියෙන හැකියාවන් නොහැකියාවන් බලනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයෙන් බලනවා කොච්චර ඉන්ද්‍රිය ධර්ම දියුණුද කියලා. ආසයානුසය ඥානයෙන් බලනවා අනුසය මට්ටම් ආසය මට්ටම් කෙතෙක්ද, ධර්මාභෝධය කරන්නට තරම් සුදුසුකම් තියෙනවාද, පූර්වයේ කරලා තියෙන කුසල අකුසල කර්ම මොනවාද, මේ ජීවිතයේ තියෙන ගති ස්වභාව චරිත ලක්ෂණ ආද්‍යාස ආදී කවරේද, මේ සියල්ල විමසා බලනවා. බල්ලා තමයි උන්ට ගැළපෙන ධර්මයේ දේශනා කරන්නේ. ඒ පිරිස අතර මේ සුප්‍රබුද්ධ දුගියා ධර්මය අවබෝධ කිරීමට තරම් මුහුකුරාගේ ඥානයක් තියෙනවා, ඉන්ද්‍රිය ධර්ම තියෙනවා කියන එක තථාගතයන් වහන්සේ දුටුවා. එහෙම දැකලා ඔහුටත් ගැළපෙන්නට මේ ධර්මයේ දේශනා කරා. ඒ වෙලාවේදී පිළිවෙලින් ආනුපුබ්බි කතාවක් සිද්ධ කරේ. මොනවාද? දාන කතා, සීල කතා, සග්ග කතා ආදී ලෙසට පිළිවෙලින් මේ ධර්මයේ දේශනා කරලා, නෙක්ඛම්මේ කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ ආනිසංසං ආදී දේශනා කරලා, ඒ සුප්‍රබුද්ධ දුගියාගේ සිත පිරිසිදු වුණා ලෙස උන බව දුටුවම, කර්මන්නේ උන බව දුටුවම, ධර්මාබෝධිර සුදුසු බව දුටුව වෙලාවේදී තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී සාමුක්ඛංශික ධර්ම දේශනාව සිද්ධ කරා. චතුරාර්ය සත්‍ය ධර්මය සොකීය ඥානෙන් මතු කරමින් මේ ධර්මයේ දේශනා කරා. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට සුප්‍රබුද්ධ දුගියාගේ సంతානෙහි පැවති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන දුරු වෙලා එතුමා ඒකාන්තයෙන් දවසක අරිහත්ත්වය සාක්ෂාත් කරන්නට නියත වූ නියතෝ සම්බෝධි පරායනෝ කියන සංඛ්‍යාවට යමින් සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඊට පස්සේ මේ ධර්මදේශනාවෙන් අනතුරුව මෙතුමා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා පැමිණිලා එතුමාගේ ප්‍රසාදය ප්‍රකාශ කළා. ස්වාමීනි, යටිකුරු දෙය කර දෙයක් උඩුකුරු කළා වගේ, මාර්ගයේ මම්මුලාවේ හිටපු කෙනෙකුට පාර පෙන්නුවා වගේ, පහනක් දල්වාගෙන ඇස්සැත්තෝ බලත්වා කියලා පෙන්නුවා වගේ මට සත්‍ය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය පැහැදිලි වුණා. ස්වාමීනි, අද පටන් මම දිවි ඇති තාක්කල් ඔබ වහන්සේත් ඔබ වහන්සේ දේශනා කරනු ලැබූ ධර්මයත්, ඒ නව ලෝකෝත්තර ධර්මයත්, ඒ වගේම ඔබ වහන්සේගේ ශ්‍රාවකයනුත් දිවි හිමියෙන් සරණ යමි කියලා ප්‍රකාශ කර සිටියා. ඇත්තම එතුමාගේ සරණ ගමනේ සිද්ධ වුණේ මාර්ගඵල අධිගමනයත් සමගමයි. එතුමා තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම වශයෙන් තමයි බුදුන්ට ප්‍රකාශ කරේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වැඳලා ප්‍රදක්ෂිණා කරලා, උන්වහන්සේ වටේ ප්‍රදක්ෂිණා කළ ඉතාම ඉහළ ගෞරවයක් දක්වලා එතුමා පිටත් වෙලා ගියා. පිටත් වෙලා යනකොට හදිසියෙම එක තරුණ වසුපැටියෙක් ඉන්න ගව දෙනක් මෙතුමා වෙත ඇවිල්ලා මෙතුමාට ඇන්න ඇනලා එතුමාව ඝාතනය කරා. මොකද වුනේ, එක්තරා යක්ෂණියක් එක්ක මේ ගව දෙනට ආරූඪ වුණා. එහෙම නැත්නම් ගව දෙනගේ රූපයෙන් ඇවිල්ලා මේ සුප්‍රබුද්ධ දුගියාට ඇනලා එතුමාව ජීවිතෙන් තොල කරා. එතුමා කාලක්‍රියා කරා. පසුව දැනගන්නට හම්බුණා භික්ෂුන් වහන්සේලාට මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රදක්ෂිණා කරලා පිටත් වෙච්ච මේ සුප්‍රබුද්ධ දුගියා කාලක්‍රියා කළා කියලා දැනගන්න ලැබුණා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, මහණෙනි, මේ සුප්‍රබුද්ධ දුගියා මේ ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරලා අකල් මරණයකට භාජනය වුණාට එතුමා මගේ ශාසනයෙහි ඒකාන්තයෙන් නිර්වාණය අධිගමනය කරන්නට සුදුසු, අරිහත්ත්වය සාක්ෂාත් කරන්නට සුදුසු පුද්ගලයෙක් වෙලා තමයි අක්පත් උනේ, කාලක්‍රියා කරේ. එතුමා සංයෝජන ධර්ම තුනක් දුරු කරලා නැවත සතර අපායට නොවැටෙන, නැවත පසුබැමී බැසීමට ලක් නොවන, ඉදිරියෙන් ඉදිරියට ගිහිල්ලා දවසක අරිහත්ත්වය සාක්ෂාත් කරන පුද්ගලයෙක්, එනම් සෝවානාරයන් වහන්සේ කෙනෙක් ලෙස තමයි කාලක්‍රියා කරේ. එතුමා ස්වර්ග උප්පත්තියක් ලැබුවේ. ඒ ස්වර්ගයේහි දිව්‍ය තලයේහි එතුමා අන්නේ දෙවියන් අභිභවමින් තමයි දැන් වාසය කරන්නේ කියලා ප්‍රකාශ කරා. එතුමා මගේ ශාසනයට පැමිණිලා සීලය සමාදන් වුණා, ශ්‍රද්ධාව සමාදන් වුණා, ත්‍යාගය සමාදන් වුණා, ඒ වගේම ශ්‍රුතය සමාදන් වෙලා, ප්‍රඥාව සමාදන් වෙලා නොවෙනස් වෙන ගති ඇති පුද්ගලයෙ බවට පත් වෙලා එතුමා කාලක්‍රියා කළා කියලා ප්‍රකාශ කරා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේලාට ගැටලුවක් මතුණා. ඇයි මෙතරම් පින් තියෙන මේ භවයේදී එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා සෝවාන් වෙන්නට තරම් පාරමී පිරීලා තිබිච්ච ඉන්ද්‍රිය ධර්ම මුහුකුරා ගියපු මේ පුද්ගලයා මේ ආත්ම භාවයේදී ඊටාම දුක්ඛිත කුෂ්ඨ රෝගියෙක් ලෙස දුගියෙක් ලෙස වාසය කළේ කවර හේතුවකින්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, මහණෙනි, මාගේ පුත්‍රයාට මේ ජීවිතයේ මේ මරණය ගැලපෙන්නේ නැති වුණාට එතුමා අතීතයේ මේ ජීවිතයේ එතුමාගේ තත්වය බැලුවම හිතාගන්න බැරි වුණාට කට්ටියට එතුමා අතීතයේහි බලවත් පාප කර්මයක් සිද්ධ කරලා තියෙනවා. මොකද්ද ඒ බලවත් පාප කර්මේ? අතීතයේ පිංගතුනි තගරසිකී නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ ඒ මහා පදුම දේවියගේ 500ක් දරුවන් අතර හිටපු එක්තරා දරුවෙක්. උන්වහන්සේ ඒ සියලු දෙනා පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරා. මේ පසේ බුදුරජාණන් වහන්සේ, තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ දින කීපයක් දින හතක කාලයක් ගන්ධමාදන පර්වතයේහි නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා අහසින් පැමිණිලා ඉසිගිලි පර්වතයට ප්‍රවේශ වෙලා පාසිවුරු අරගෙන රජගහ නුවර පිණ්ඩපාතේ වැඩම කළා. ඒ වැඩම කරනකොට එක්තරා සිටු පුත්‍රයෙක් තමන්ගේ පිරිවර සමග යනකොට මේ තගරසිකී බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේට අපහාස කරා. කවුද මේ කුෂ්ඨ රෝගියා කුෂ්ඨ රෝගීන්ගේ සිවුරක් පොරවාගෙන යන්නේ කියලා කෙල ගහලා ගියා. ඇඟට නෙවෙයි අර පැත්තටකට කෙල ගහලා ගියා. ඒ කියන්නේ අප්‍රිය කොට පිළිකුල් කොට ගියා. මේ තරම් බලවත් අපහාසයක් එහෙම නැත්නම් ප්‍රකාශනයක් සිද්ධ කළේ සම්මා සම්බුදුවරයෙකුට පමණක් දෙවෙනි වෙන චතුරාර්ය සත්‍ය ධර්මය ස්වකීය ස්වයංභූ ඥානෙන් අවබෝධ කරන දයාසංකේය කල්පලක්ෂය පෙරම් පුරා ඇති මහා උත්තම පුරුෂයෙකුට. එනිසා මේ පාප කර්මය අතිශය බලවත් පාප කර්මයක්. මෙතුමා ඊළඟ භවයේහි නිරේ උප්පත්තිය ලැබුවේ. නිරේ බොහෝ කාලයක් පැසිලා දුක් විඳලා එයින් චුත වෙලා මනුස්ස ආත්ම භාවයක උපදිනකොට අර ඒ අකුසල කර්මයේහි නිස්සන්ද ඵල නැත්තං ඉතිරි විපාක අවශේෂයේ වශයෙන් එතුමා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කුසලයක් නිසා ලැබුවත් එතුමා ඒ ප්‍රවෘත්තියේදී කුෂ්ඨ රෝගියෙක් බවට පත් වුණා. ඒ වගේම තාම දුගී දුප්පත් මිනිසෙක් බවට පත් වුණා. ඒ නිසා මේ තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේට ඒ කරපු ප්‍රකාශනය නිසා තමයි එතුමා මේ වගේ තත්වයකට පත් වුණේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. අර්ථකථාවල දක්වනවා පින්වතුනි, මේ සුප්‍රබුද්ධ දුගියා සෝවාන් මාර්ගඵල ලැබලා තිබුණත් හදිසියෙම ඒ මාර්ගඵලයන් ලැබලා ටික වෙලාවකින් හදිසියෙම ඒ තමන් ඇවිදිනකොට එක්තරා ගවදෙනෙකුගේ පහර ලැබීමක් ලැබලා කාලක්‍රියා කළා කියලා දක්වලා, ඒකට හේතුව දක්වලා තියෙනවා. අතීතයේ පින්වතුනි කුලපුත්‍රයෝ 4 දෙනෙක් ධනෙ හොයාගෙන එක්තරා කාන්තාවක් වෛශ්‍යාවක් අලගෙන කැලේකට ගිහිල්ලා කාමසේවනය කරමින් රමණය කළා. ඉතින් පසුව මේ පිරිස් කල්පනා කරා රාත්‍රී වෙනකොට මේ කෙනාට අපි දැන් ධනය ගෙවන්නට ඕනි. ඒ වගේම මෙයා මේ කෙනා දස ධනය තියෙනවා, ආභරණ තියෙනවා, වස්ත්‍රාභරණ තියෙනවා, මේවා සියල්ලම අපිට ගන්නට පුළුවන්. කවුරු දකින්නෙත් නැහැ. දැන් රාත්‍රියත් එළිමිලා තියෙන්නේ. ඒ කාලෙත් අද කාලේ තරම් අර හොයන ඒවත් නැහැනේ පරීක්ෂණ. ඒ නිසා පහසුවෙන් අපිට මේ කෙනාව ඝාතනය කරලා මෙයාගේ වස්තු සම්භාරය අරගෙන පලා යන්නට පුළුවන් කියන එක තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්ත 4 දෙනාම එකම ආධ්‍යාසයෙන් යුක්තව මේ අසරණ කාන්තාව මරලා ඝාතනය කරලා ධනය වස්ත්‍රාභරණ සියල්ල අරගෙන ගියා. මේ වෙලාවේදී මේ කාන්තාව කල්පනා කරනවා මේ 4 දෙනා මගිත් සමග කාමසේවනෙහි යෙදිලා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන දැන් ධනයට ලෝභ වෙලා මේ ධනය වස්තුව සියල්ල ලබා ගන්නට මාව ඝාතනය කරනවා. හොඳයි, ඔය කට්ටිය මාව මේ ජීවිතේ ඝාතනය කරන්න. හැබැයි මම සසර පසුපස්සේ ඇවිල්ලා යක්ෂණියක් වෙලා අනේක ආත්ම භාවල ඔබලාව ඝාතනය කරනවා කියන දැඩි වෛරයක් හිත තුළ ඇති කරගත්තා. ඒ නිසා මොකද වුනේ, මෙතුමිය බොහෝ ආත්ම භාවල මේ තරුණයෝ 4 දෙනාව අකාලෙහි ඝාතනය කරන්නට යෙදුණා. මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ආත්ම භාවෙත් එහෙම කරා. කවුද මේ 4 දෙනා? අපේ බුද්ධ ශාසනයේ හිටපු ප්‍රසිද්ධ ශ්‍රාවකයෝ 4 දෙනෙක්. එක්කෙනෙක් තමයි පුක්කුසාති මහරජුරුව. එතුමා අනාගාමි මාර්ගඵල ලැබුවනේ. එතුමත් මේ පිරිස හිටියා, මේ හතර දෙනාගේ එක්කෙනෙක්. තව කෙනෙක් තමයි බාහිය දාරුචීරිය. එතුමා ආරිහත් මාර්ගඵල ලැබුවා, 80 මහා ශ්‍රාවකයන් අතර හිටපු මහා ශ්‍රාවකේ කිප්ප අභිඥා ලාභීන් අතරින් අග්‍රයි. ඒ වගේ අනිත් කෙනා තම්බ දාටික චෝර ඝාතක, සොරු ඝාතනය කරලා අවසානයේදී අවුරුදු 55 හොරු ඝාතනය කරලා අවසානයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා සංඛාරුපෙක්ඛා ඥානෙ දක්වා හිත දියුණු කරගත්ත කෙනෙක්. එතුමාව ඝාතනය කරා. හතරවෙනියා තමයි මේ සෝවාන් මාර්ගඵල අධිගමනය කළ සුප්‍රබුද්ධ දුගියා. පුක්කුසාති මහරජුරුවෝ, ඒ වගේම බාහ්‍ය දාරුචිරිය, තම්බ දාටික චෝර ඝාතක සහ පුක්කුසාති සුප්‍රබුද්ධ කියන මේ හතර දෙනා තමයි අර දරුණු අපරාධය අර කාන්තාවට අතීතාත්ම භාවයක සිද්ධ කරේ. ඉතින් මේ කතාපෘත්ති සියල්ලෙහිම සියල්ලෙම අපිට ලොකු පාඩම් රාශියක් කියවෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ ඒ සුප්‍රබුද්ධ දුගියා විසින් සිද්ධ කරපු ඒ තගරසිකී බුදුරජාණන් වහන්සේ අරභයා කරපු පාප කර්මයේ ප්‍රකාශ කරලා උන්වහන්සේ දේශනා කරනවා, මේ සුප්‍රබුද්ධ දුගියා සුප්‍රබුද්ධ දැන් දෙවියන් අතර ඉපදිලා අන්‍ය දෙවියන් අභිභවමින් ආයු වර්ණ සැපයන්ගෙන් බැබලෙනවා කියලා ප්‍රකාශ කරා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා, චක්කුමා විසමානිව විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජයේ. චක්කුමා විසමානීව විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජයේ. මේක සරල තේරුම තමයි, පද තේරුමට යන්නට කලින් සරල තේරුම තමයි, ඇස් තියෙන මිනිස්සෙක් පාර යනකොට, ගමනක් යනකොට ප්‍රපාත වලවල් ආදිය මගහරිනවනේ. චණ්ඩ හස්තීන් අශ්වයෝ, ඒ වගේම සුනකයෝ හරක් එහෙම ඉන්නකොට ඒ පාරවල් මගහරිනවනේ. ඒ වගේ තමයි මේ විෂම දේවල්, හානිකර දේවල් ඥානවන්තයෙක් මගහරින්නා වගේ මේ සත්ව ලෝකයේ ඉන්න ඥානවන්ත පුද්ගලයා තමන්ට අතිශය හානිකර, අනුන්ටත් අතිශය හානිකර පාප කර්මය පුළුවන් තරම් මගහරිනවා. පාප කර්මයෙන් වැළකී සිටිනෝ. ඒක තමයි මේ ගාථාවේ තේරුම. චක්කුමා විසමානීව, චක්කුමා කියලා කියන්නේ ඇස් ඇති පුද්ගලයා, විසමානි කියලා කියන්නේ පොළවේ දින විෂම තැන්, භයානක තැන්. ඒ වගේම ඡණ්ඩ භාවයේ නිසා විෂම වූ හස්තීන්, ඒ වගේම ගවයෝ, සුනකයෝ ආදී වනසතුන්, මේ වගේ, ඒ වගේම ඕනනම් අපිට දරුණු අපරාධකාරයොත් ගන්නට පුළුවන්, මේ වගේ හානිකර පිරිස්, මේවා සියල්ල අපි මගහරන. ඒකට කියන පරිවර්ජනා පහතබ්බා කියලා. ඒ වගේ තැන් මගහරින්නට ඕනේ. ඒවා සේවනය කරන්න හැප්පෙන්න යන්නේ නැහැ, ඒවා පරීක්ෂා කරන්න යන්නේ නැහැ. ඒවා මගහරින්නට ඕනේ. ඒතර ඇසති පුද්ගලයා මෙයා මගහරිනවා වගේ විජ්ජමානේ පරක්කමේ තමන් විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීව ලෝකස්මින්, මේ සත්ව ලෝකෙහි පණ්ඩිතයා ඥානවන්තයා තමන්ගේ වීරිය, ඒ කියන්නේ පරාක්‍රම වීරිය, කායික වීරිය විද්‍යමාන කල්ලි, ඒකට උත්සාහය, ඒ කියන්නේ වීරිය තියෙන කල්ලි, මේ වීරිය ඇති කල්ලි ඥානවන්ත පුද්ගලයා, ඇස් ඇති පුද්ගලයා විෂම තැන්, විෂම සතුන් ආදිය පරිවර්ජනය කරනවා වගේ, මගහරිනවා වගේ මේ පාපානි පරිවජ්ජේ, පාපයන් දුරු කරනවා, පාපයන් බැහැර කරනවා. හරියට කවුද? සුප්‍රබුද්ධ දුගියා වගේ. මේ කතා ප්‍රවෘත්තිය හැටියට මේ පාපයන්ගේ පරිවර්ජනයේ නොකිරීමත් ආදීනවයි පරිවර්ජනයේ කිරීම ආනිසංසදායකයි. මේ පාපයන් තමන්ගේ సంతාණයෙන් බැහැර කරපු නිසා මේ සුප්‍රබුද්ධ දුගියා දිව්‍යතලෙහි උප්පත්තිය ලැබුවා. ඒකාන්තේ මතු දවසක නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන රහත් වෙන්නට නියමිත පුද්ගලයෙක් බවට පත් වුණා. සතර අපායෙන් මිදුණා. ඒ වගේම අතීතයේහි තගරසිකී බුදුරජාණන් වහන්සේ, තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ ජීවත් වුණු සමයේදී මේ පාපේ අතහර ගන්නට බැරි වෙලා තමන්ගේ හිතට ආපු ආවේගය, ඒ ද්වේෂය පිට කරලා අතිශය දරුණු ව්‍යසනයකට ප්‍රාප්ත වුණා. මොකද අර ඉතාම උසස් සීලවන්ත, ගුණවන්ත, සත්‍යාබෝධ කළා උත්තමයාට කුෂ්ඨ රෝගියෙක් කියලා කෙල ගහලා ඒ අප්‍රසාදයේ පල කළ පිළිකුල ප්‍රකාශ කරා. ඒ නිසා එතුමාට වර්ෂ දහස් ගණන්, ලක්ෂ ගණන් නිරේ පැසෙන්නටත්, ඒ වගේම නැවත මනුලොව ආපු වෙලාවේදී මේ කුෂ්ඨ රෝගියකින් පෙළෙන්නටත්, දුගී දුප්පත් භාවයට පත්වන්නටත් මේක හේතු වුණා. හැම දෙනාගේම පිළිකුලට භාජනය වෙන, කරුණාවට ප්‍රාප්ත වෙන කෙනෙක් වෙන්නට වුණා. ඒ නිසා මේ පාපයන් දුරු නොකිරීම නිසා ඒ වෙලාවේ ආපු ආවේගය, ඒ වෙලාවේ ආපු ආවේගය පිට කරලා එක අනවශ්‍ය දෙයක්, ඒක ප්‍රකාශ නොකරන කිසිම කරදරයක් කළ නැහැ පසේ බුදුරජාණන් වහන්සේ අනවශ්‍යම ප්‍රකාශනයක් සිද්ධ කරේ. ඒ ප්‍රකාශනය නිසා සසරක්ම හානි කරගත්තා. ඒ වගේම මේ ආත්ම භාවයේදී මෙතුමා මේ හිටපු තත්වයෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ඥානෙ අවදි කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ වෙලාවෙම හිතට අරගෙන, හිතට දරාගෙන, මනසින් විමසමින්, මනසානුපෙක්කණය කරමින්, ditthiya suppati vija maha manakuta එක දකිමින්, ඒ ධර්මයේ සිත තුළට කාවද්දාගෙන සමංගේ సంతානයේ තියෙන සීලබ්බත පරාමාස සක්කාය ditthi විචිකිච්ඡා කියන මේ සංයෝජන ධර්ම තුනත් අනෙකුත් අපායගාමී අවශේෂ අකුසල ධර්මත් බැහැර කරා, ඒවා දුරු කරා, අතහැරියකට ඡාගය කියලා. ඡාගය කියනකොට දන් දීමටත් ඡාග කියනවා. මේ సంతානගත කෙලෙස් ධර්මයන් දුරු කිරීමටත් ඡාග කියනවා. ඒකනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරේ, යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ. අතහැරීම, දුරු කිරීම, ප්‍රහාණය කිරීම. එනිසා මෙතුමා මේවා දුරු කළ, මේ කෙලෙස් ධර්ම දුරු කරලා එතුමා පාපයන් සම්පූර්ණයෙන් ස්වසන්තාණයෙන් බැහැර කරා. ඒක ඥානය පදනම් කරගෙන තමන් සිද්ධ කරගත්ත ධර්මයේ ශ්‍රවණය කරනකොට. ඒ නිසා එතුමා ඒකාන්තයෙන් දවසක මේ අනුත්පාද නිරෝධයෙන් සැනසීමට පත්වෙන, නිර්වාණ ධාතුවට පත්වෙන පුද්ගලයාට, දැනටමත් නිර්වාණයට පත් වෙලා ඉවරයි මාර්ගඵල ලබන අවස්ථාවේදී, නමුත් දවසක සෝපා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිණිවෙන්නට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ තමයි පාපයන් තියා ගැනීමේ සහ පරිවර්ජනය කිරීමේ ආදීනව සහ ආනිසංස. ඉතින් මෙතන අපි විශේෂයෙන් කල්පනා කරන්නට ඕනේ මේ කතා ප්‍රවෘත්ති අනුව පළවෙනි දේ තමයි සුප්‍රබුද්ධ දුගියා කියලා කියන්නේ සමාජයේහි කවුරුත් ගණන් ගත්තේ නැති, කවුරුත් අනුකම්පා කරපු, උදව් කරන්න බලන් හිටපු පුද්ගලයෙක්. එතුමා ප්‍රභා සම්පන්න, බල සම්පන්න, තේජ සම්පන්න කෙනෙක් නෙවෙයි. සමාජයේ කවුරුත් එතුමා ඥානවන්තයෙක් ලෙස හිතන්නේ නැහැ. එතුමාගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමාට උදව්වක් කරන්න විතරයි. හැම ගිනාගෙම අනුකම්පාවට ප්‍රාප්ත වෙච්ච ඊටාම දීන ආත්ම භාවයක්. ප්‍රභාෂ්වර ආත්ම භාවයක් නෙවෙයි. එතුමා හැමෝගෙම ගරුත්වය ලබන කෙනෙක්. නමුත් මතක තියාගන්න, පිටින් මෙහෙම පෙනුනට මෙතුමාගේ సంతාන ඒ ඉන්න ආත්ම භාවෙත් එතුමා කෑම හොයාගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ පත්ත්වයේ ඉන්න මිනිස්සෙගේ ස්වභාවයම තමයි ඉතින් ලොකු සංවරයක් සංයමයක් එහෙම තියෙන නැතුව ඇති. ලොකුට කතා ප්‍රවෘත්ති හැමනේ. ඉතින් අර පිරිස දකින වෙලාවෙත් එතුමාට පළවෙනි සිතුවිල්ල ඇත කෑමක් ඇති කියලා එතනට ගියේ. ඒ නිසා එතුමා ඒ කාලේ හැදිච්ච පරිසරය, එතුමා කුඩා කාලයේ ලිස ලැබපු අධ්‍යක්ීම් සමූහය, එතුමා ජීවත් වෙන ක්‍රමය, ඒ දීන භාවය, මිනිස්සුන් ඉල්ලලා යැපිලා කන බොන භාව, මේ හැම එකකින්ම චරිතය සිද්ධ වෙනවානේ. ඉතින් ඒ කෙනා කවුරුත් එහෙම ගණන් ගන්න පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න, මේ වෙලාවේ තිබිච්ච රූපකයේ ස්වභාවය, ආර්ථික తත්වයේ, සමාජීය తත්වයේ, ඒ වගේම රෝගී తත්වයේ, එතුමාගේ ඒ තිබිච්ච හැදියාවන් සහ කතා විලාස ආදිය, මේ කිසිවකට වඩා ගැඹුරු යමක් එතුමාගේ సంతානය තුළ තිබුණා. ඒ තමයි එතුමා තුළ පාරමී ධර්ම මුහු කුරලා තිබුණා. එතුමා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දික භාවය ප්‍රභාස්වරව ප්‍රකට වෙන්නේ නැතුව ඇති. ත්‍රි හේතුක ප්‍රතිසන්දි භාවය ප්‍රකට වෙන්නේ හොඳට අධ්‍යාපනය ලබන, හොඳට දේශන සිද්ධ කරන, අන් අයට උදව් කරන ඒ පුද්ගලයන්ගේ ඥානවන්ත භාවය ලෝකෙට ප්‍රකට වෙනවා. අතුර කියනවා හොඳට ධර්මයේ දේශනා කරනවා, හොඳට ධර්මයේ ලියනවා, හොඳට කියලා දෙනවා, හොඳට අධ්‍යාපනය ලබනවා, හොඳට විභාග සමර්ථ වෙනවා, ඉහළ ඉහළ තනතුරු වලට යනවා, ලෝකයට සේවය කරනවා, දේශන පවත්වනවා, විෂයන් අන් අයට කියලා, මේ වගේ දෙනවා. අපි කියනවා මෙයා ඥානවන්ත කෙනෙක්. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය, ඔහුගේ චිත්ත సంతානය ඒ ක්‍රියාවලින් බැබලෙනවා, හැමෝටම ප්‍රකට වෙනවා. නම මතක තියාගන්න, මේ සුප්‍රබුද්ධ දුගියාට ඒ පළදීපු අකුසල කර්මය පවතිනකොට අටුවාවේ දක්වනවා ඒ අපරාපරිය වේදනීය ලෙස ඒ තගරසිකී බුදුරජාණන් වහන්සේට කරපු අපහාසය ඒ අකුසලයේ පරිසම් දෙනකොට එතුමා දුර්ගත දුග්ගති නැත්තම් දුප්පත් ආත්ම භාවයකට පැමිණෙව්වා. ඒ වගේම කුෂ්ඨ රෝගියෙක් බවට ප්‍රවෘත්තියේදී පත් කරා. ඉතින් ඒ නිසා මෙතුමා ගේ ඒ තිබුණ ඥානාදී තිබුණා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සුදුසුකම් තිබුණා නම් මේ කිසිවක් එරියට ප්‍රකට වුණේ නැහැ සමාජයේට. ඉතින් මෙතුමා ඉතාම දුක්ඛිත සත්වයෙක් ලෙස තමයි සමාජයේ ඉතින් සම්මත කරලා තිබුණේ. නමුත් එතුමාගේ సంతානයේ තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ පරම ගැඹීර සත්‍ය අපිට තාම අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න නොහැකි වුණු මේ ගැඹීර සත්‍ය අවබෝධ කිරීමේ පොටෙන්සිය තිබුණා. මතක තියාගන්න ඒ සුප්‍රබුද්ධ බුගියා දුගියා ඒ හිටපු තත්වෙම අද හිටියානම් අපි කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි මෙතුමා ධර්මය අවබෝධ කරයි කියලා. මොකද ඒ තත්වේදී දැන් අද හිටියත් අපිට පාරේ ඉන්න දකින මිනිස්සු දකිනකොට එහෙම හැඟීමක් එන්නේ නැහැ. මේ ධර්මය අවබෝධ කරයි. මොකද ඒ සුප්‍රබුද්ධ දුකියත් ඒ තත්වයේ හැටියට ඒ විදිහට කෑම හිඟා කාල ජීවත් වෙච්ච කෙනෙක්. එතුමා ලොකු දර්ශන කතා, ඥානවන්ත කතා ආදිය සිද්ධ කරාර කියලා හිතන්නට අමාරුයි. ඒ වගේම යම් යම් ಗುಣ පේන්නට ඇති. මොකද సంతානයේ තියෙන උසස් භාවයක් තිබිච්ච නිසා සසර. නමුත් ඒ තිබිච්ච පරිසර ආදිය තුල එතුමා ඉතාම සාමාන්‍ය දුගී කෙනෙක් වශයෙන් ඉන්නට ඇත්තේ. ඒතර කවදාවත් මිනිස්සුන්ට හිතෙන්න නැති වෙයි මෙතුමා මේ ලෝකයේ තියෙන ගැඹුරුම සත්‍ය අවබෝධ කරලා භව හතකට ජීවිතය සසර සීමා කරගෙන ඊළඟ භවයේ දෙවියන් පවා අභිභවන ඉතාම ප්‍රභාස්වර ආත්ම භාවයක් ලබයි කියන සිතිවිල්ල කාටවත් හිතෙන්න නැති වෙති. මතක තියාගන්න පුද්ගලයෙකුගේ ශරීර ස්වභාවයෙන්, ලෙඩ රෝගවලින්, සමාජ තත්වයෙන් සහ ඒ අවස්ථාවේ ඉන්න මට්ටමින් සම්පූර්ණයෙන් මනින්නට තෝරන්නට තීරණය කරන්නට බෑ. ඒක තීරණය කරන්නට හරියටම ජජ්මන්ට් එක දෙන්නට පුළුවන් සම්මා සම්බුදුවරයෙකුට පමණයි. ඒකට හේතුව ආසේ ආනුසේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය තුළින් උන්වහන්සේ බුදු ඇස තුළින් සත්වයා විනිවිද දැකලා සත්වයා පිළිබඳ හරි නිගමනයකට පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ මේ අපි හැම තුලත් මේ ඥාන බීජය තියනවා වෙන්නට පුළුවන්, හැකියාව තියනවා වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මන්දෝස්සාහි නොවි මේක අවදි කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම ඥාන බීජයේ වැඩිලා නැත්තම් ඒක නැවත නැවත වර්ධනය කරගන්නට ඕනේ. සසර මොන අකුසලයේ මතු වුණත් අපිට දවසක මේ ඥාන බීජයේ වර්ධනය කරගෙන තියනවා නම්, උපනිශ්‍රේ දියුණු කරගෙන තියනවා නම්, හොඳ කර්ම රැස් කරගෙන තියනවා නම්, වෙන අකුසල කර්ම මැද්දිහි වුණත් සසර මොන අඩුපාඩුවක් පැතින් සිද්ධ වුණත් අපිට සසරින් ගොඩ යන්නට පාර සකස් වෙනවා. එනිසා මතක තියාගන්න දැන් තගරසිකී බුදුරජාණන් වහන්සේට බැනපු ආත්ම භාවයේ මේ සිටු පුත්‍රයා හිතන්න අමාරුයිනේ කුසල් කරා කියලා, ධර්මයේ යෙදුනා කියලා, ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරා කියලා. නමුත් නිරයට ගිහිලා නැවත මනුලෝට ඇවිල්ලා මෙතුමා සෝවාන් මාර්ගඵල ලබනවා මේ භද්‍ර කල්පේදීම. තගරසිකී බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ මේ භද්‍ර කල්පේමයි. මේ භද්‍ර කල්පේ ජීවත් වුණේ. එතකොට මේසා කාලයක් තුළ බලන්න සමහර ආත්ම භාවවල ඉතින් මෙතුමා සසර පින් කරගෙන පෙරම් පුරාගෙන එන්නේ නැතිනේ සෝවන් මාර්ගඵලයේ අධිගමනය කරන්නට. එතකොට සමහර ආත්ම භාවවල අඩුපාඩු ආදී සිද්ධ වෙන දේවල් වෙන්නේ අපිට අතනොත් වෙන්නට පුළුවන්. සසර සැරිසරනකොට මාර්ගඵල අධිගමනය කරේ නැතිනම් සසර යනකොට අබුද්ධෝත්පාද කාලවලට වැටෙනකොට මේ භයානකකම අපි හැමෝටම තියෙනවා. නමුත් අපි කර යුත්තේ කුමක්ද? මේ සුප්‍රබුද්ධ දුගියාගේ කතාව හොඳ උදාහරණයක්. සසර දුක් විඳිනවා කියන එක සාමාන්‍ය දෙයක් සත්වයාට. ඒ දුක් විඳින අතරතුරේදී ඒ අන්තිම ආත්මයේදී ඒ මනුස්ස ආත්ම භාවයේදී එතුමා අන්ත දුක්ඛිත තත්වයට පත් වෙලා සියලු අකුසලේ බලවත් ලෙස එතුමාගේ ජීවිතේ බලපාලා තියෙනකොට පවා තමන් හුරු කරගෙන ආපු සසර ශක්තිය, කුසල ශක්තිය අර ඉපත් පොළොව යටින් කරන්ට් එක වතුරක් යනවා වගේ මෙතුමා පසුපස්සේ ආශිර්වාදයක් ලෙස ආවා. එනිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුණා අපරාපරිය වේදනීය කර්මයකින්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුණා. ඒ වගේම එතුමා සසර මාර්ගඵල අධිගමනය කරන්නට ඉන්ද්‍රිය ධර්ම මුහු කරලා ගෙදෙන. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ බලන්නේ ධර්මදේශන කවුද ඉන්නේ මෙතන මේ ධර්මය අවබෝධ කරන්න. ඒතර සුප්‍රබුද්ධ දුගියව පේන්නේ. එනිසා පින්වතුනි අපි කළ යුත්තේ මෙහෙම දෙයක්. අමුතුවෙන් බය වෙන්නට, කලබල වෙන්නට අවශ්‍ය නැහැ. සමහර අය හිතනවා අපි සතර පාඩුවට, ඔව් සතර පාඩුවට වැටීම අතිශය භයානක දෙයක්. ඒකෙන් ලොකු විපතක් සිද්ධ වෙනවා. නමුත් මේක සසර සැරිසරනකොට මේක සාමාන්‍ය සිදුවීමක් වෙන්නට පුළුවන්. අපි හැමෝටම සංසාරය සම්පූර්ණයෙන් ආරක්ෂිත කරගෙන මේ බුද්ධ ශාසනයේදී හෝ අනාගත බුද්ධ ශාසනයකදී ඉක්මනින්ම නිවන් දකින්න යන ගමන සුන්දර ගමනක් කරගන්න අනිවාර්යෙන් බෑ. ඒ ගොඩාක් හැලහැප්පීම් වෙන අවස්ථා තියෙනවා. මොකද සසර හැටි අපි කෙලෙස් වලට බර නිසා ඕන තරම් අකුසල් අපි අතරේ. හොඳම උදාහරණය මුගලන් මහරහතන් වහන්සේ. තමන්ගේ දෙමව්පියෝ දෙනා ඝාතනය කරපු එක. මේ භද්‍ර කල්පයේදීම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මාරයා වෙලා එක රහතන් වහන්සේ කෙනෙක්ගේ ඔළුවෙට පැලෙන්නට ගලකින් ගැහුවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝයාට අනේක විධ නිග්‍රහයන් සිද්ධ කළා. දුසී මාරයා වෙලා. ඉතින් මේ වගේ තමයි සසරක් කියලා කියන්නේ. ඉතින් නමුත් මේ සුප්‍රබුද්ද දුගියගේ කතා ප්‍රවෘත්ති හොඳම වැදගත් දේ තමයි අකුසල කර්මය කරලා අකුසල සර්මය බලවත් ලෙස ජීවිතේ බලපාන අවස්ථාවේදී පවා සසර හුරු කරපු ಗುಣධර්ම ටික එතුමාට පිහිටට ආවා. මේ උපනිශ්‍රේ. ඒ ඉන්ද්‍රිය ධර්ම ටිකේ මුහු කරලා තිබිච්ච නිසා තමයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. නැත්තම් අනිත් පිරිසේතර එතන අවබෝධ කරන්නේ නැති පිරිසක් හිටියා. ඔවුන්ට බුදුබණ කිව්වා කියලා සත්‍යාවබෝධන යම් වාසනාවක් දිනු වෙනවා යම් පිනක් රැස් වෙනවා සසරට උපනිශ්‍රයක් ලැබෙන එක වෙනම දෙයක්. නමුත් ඒ වෙලාවේ සත්‍යාවබෝධ කරන්නේ ඒ සුප්‍රබුද්ධ දුගියාට ඒ වෙලාවේ සත්‍යාවබෝධ කරන්න පිහිටුනේ තමන් විසින් දිනු කරගෙන තිබුණා වූ ඉන්ද්‍රිය ධර්ම සමූහය. ගුණ ධර්ම සමූහය. එන අප විසින් කළ යුත්තේ කුමක්ද? සසර ගැන අමුතුයෙන් අතිරේක ලෙස බය වෙන්නේ නැතුව අපි කරන්නට පුළුවන් තරම් මේ ಗುಣධර්ම ටික දියුණු කරන්න. ඉතින් සතර සතර අපායට වැටුණත්, මනුස්ස ලෝකයක දුකට ප්‍රාප්ත වුණත්, ඊටාම දුක්ඛිත අවස්ථාවක හිටියත් මේ දියුණු කරපු ಗುಣධර්ම ටික ඔබට පිහිටනවා. මේ සුප්‍රබුද්ධ දුගියාගේ කතා ප්‍රවෘත්ති හොඳට හිතට අරගන්න. සුප්‍රබුද්ධ දුගියා අද හිටියා නම් අපි ඉදිරියේහි මතක තියාගන්න. අද අපි මේ කතාව කිව්වට මම හිතන්නේ නැහැ කිසිම මිනිස්සෙක් විශ්වාස කරයි කියලා. මේ ධර්ම දේශනා කරන මමවත් විශ්වාස කරන්නේ නැති වෙයි. මේ කෙනා සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් කෙනෙක් කියලා. ත්‍රේක අපිට පේරෙන්නේ මේ දකින්නට අහෝ මේ සත්වයා සසර අකුසල් කරපු නිසා මේ කුෂ්ඨ රෝගියකින් පෙළෙනවා. තාම දුක්ඛිතයි අනුම්මත යැපෙන මේක දිලිඳු දුර්වල ආත්ම භාවයක්. ඉක්මනටම මෙයාට උදව් කරන්නට ඕනිය පින් ටිකක් කරගෙන හොඳ ආත්ම භාවයක් ලබන්න. එහෙමයි අපිට හිතෙන්නේ. එයාලව පිනක් කරවන්න, එයාලව දානයක් දෙන්න, එයාට සසරක් මොනවා හරි යව ඉන්න තරගේ පොඩ්ඩක් දියුණු කරන්න. නමුත් අපිට තාම කරගන්න බැරි වෙච්ච සෝවාන් මාර්ගඵලයේ එක ධර්ම දේශනාවක, එක ශාස්ත්‍රඥ වහන්සේගේ එක ධර්ම දේශනාවකින් අවබෝධ කිරීමට තරම් සුදුස්සෙක් මේ ඉඳලා ඉන්නේ. ඒ නිසා මේකෙන් එන කතාව තමයි නැවත කියන්නේ සසරදී අකුසල් වෙලා විපාක වාර විඳින්න වෙනවා. ඒකට ඒක සාමාන්‍ය දෙයක්. ඒක ගැන නෙමෙයි අපි මෙයා වෙන්නට ඕනි. ඒක ගැන බොරි වෙන්නට ඕනි. ඒ විපාක වාර ලැබෙනකොට, ඒ දුකට ප්‍රාප්ත වෙනකොට, අනාගත බුද්ධ ශාසන ලැබෙනකොට අපිට පුළුවන්ද එදාට මේ සුප්‍රබුද්ධ දුගියා වගේ හොඳ කුසලාත්ම භාව, යහපත් ආත්ම භාව, සැප ආත්ම භාව තියෙනවා නම් ගැටලුවක් නැහැ. බද්දජී ස්වාමීන් වහන්සේ වගේ ගිහිවම රහත් වෙන යසකොල පුත්‍රයා ගිහි එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් සමහරුන්ට අර වගේ අපහසුතාවලට ප්‍රාප්ත වෙන්න සිද්ධ වෙනවා. එහෙම ප්‍රාප්ත වෙන අවස්ථාවකදී පවා අපිට මේ ධර්මය අවබෝධ කරලා ගොඩ යන්න පුළුවන්. එච්චරයි. ඒ නිසා අපි කරන්න එක කියන්නේ අකුසල් කරන්න කියන එක නෙමෙයි. පුළුවන් තරම් මේ බුද්ධෝත්පාද කාලේ අපි ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නට ඕනේ. ඉන්ද්‍රිය ධර්ම දියුණු කරනකොට අනාගතයේ අපි ඇති අකුසල් සිද්ධ වෙලා තිබුණත් අර පොළොව යටින් යන වතුර පාරක් වගේ මේ ಗುಣධර්ම ටික ඇවිල්ලා අපිව බේර ගන්නවා. ඉතින් ඒ නිසා අපි වැඩිපුර අනාගතයේ විය හැකි බිය ගැන හිත තැවුලටපත් කරගන්න නැතුව ඒ සසර බය සිහි කරන්නට ඕනේ. මේ සසරෙන් එතර වීමට උත්සාහය සංවේගය ඇති කරගන්නට අපි කරන්නට ඕනේ නිතරම පුළුවන් තරම් සීල සමාධි ප්‍රඥා ටික දිනුන මේ භවයේ ගොඩ යනවා නම් ගියපු තේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒ සුසුකම් තියෙනවා නම් එකනේ වෙන්නට ඕනේ. මේ බය බැරි නම් කරගන්නට, මේක කරන්නට අපහසු නම්, මේක අධිගමනය කරන්න තරම් සුදුසුකමක් නැද, අපිට කරන්නට තියෙන්නේ පුළුවන් තරම් ඒ ධර්ම. ඒක සත්‍යාබෝධය කරන කෙනත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඉන්ද්‍රිය දිනු කරන එක. මේ ජීවිතේ සත්‍යාබෝධය කරන්න බැරි කෙනත් තියෙන එකමයි, වෙනසක් නැහැ. ඒක දිනු කරනකොට මේ ජීවිතයේ මාර්ගඵල ලැබුවොත් එසේ වේවා. නොයසේ නම් දවසක මේ පුද්ගලයාට පවන්ට පුළුවන් වෙනවා ඒ ඇඩ්වර්ස් එකනේ දුෂ්කර අවස්ථාවලදී පවා මේ ගමන ගිහිල්ලා මේක අවසන් කරා. ඊට පස්සේ ඊළඟ වැදගත් කරුණ තමයි තගරසිකී බුදුරජාණන් වහන්සේට කරපු අපහාසය. මේ අපහාසය අනවශ්‍ය අපහාසයක්. තමන් පිරිසක් එක ගමනක් යනකොට පසේබුදුවරයෙක් ශ්‍රමණයෙක් පිණ්ඩපාත නැති මොකක්ද මේක කියන්නට අවශ්‍යතාවයක් තිබුණාද? මොකද්ද මේ කුෂ්ඨ රෝගියෙක් කියලා කුෂ්ඨ සිවුරක් පොරවන් ඉන්නවා. මොකද කුෂ්ඨ රෝගීන් රෙදි වහගෙන යනවා. මොකද මැසි මදුරුවන්ගෙන් පීඩාවෙන් නිසා නිතරම ශරීරේ වහගෙන යනවා. කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨ සිවුරක් ඇඳගෙන යනවා කියලා කෙල ගහලා යන්නට අවශ්‍යතාවයක් කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද මොකක්වත් උන්වහන්සේ කතා කරලත් නැහැ ඒ මිනිස්සයා එක්ක. ඒතර බලන්න සමහර වෙලාවලට අපිට ඇති වෙන හැඟීම් නිසා සමහර රාගයේ ద్వේෂයේ මෝහය මොකර හැඟීමක් නිසා අපි සමහරට හදිසි තීරණ අර ගන්නවා. ඒ හදිසි තීරණ නිසා අපේ සසර ගමනක් බොහෝ අනතුරකට ප්‍රාප්ත වෙන්නට පුළුවන්. ඒ අපි නිතර කල්පනා කරන්නට ඕනේ. කියන වචනය, පිට කරන වචනය, කියන ක්‍රියාව, කරන ක්‍රියාව මේ සියල්ල කෙරෙහි සැලකිලිමත් වෙන්නට ඕනේ. මේක අවශ්‍යද මං කියන්න? මේක මේ වෙලාවට අවශ්‍ය දෙයක්ද? ඒක මං පිට කරන්න ඕනේද? නැත්නම් පසුව පසුතැවෙන ක්‍රියාවක්ද කියන එක හොඳට ආවර්ජනා කරන්නට ඕනේ. එම ආවර්ජනා කරේ නැතිනම් මේ ජීවිතේ සමහරට පසුතැවෙනවා. අකුසල කර්මයේ බලවත් වුනොත් සසර පසුතැවෙන්නට සිද්ධ වෙනවා. යස්ස අස්සු මුකෝ රෝදං විපාකම් පටිසේවති. අඬහඬ විපාක වෙන සිද්ධ වෙනවා. දැන් අර සිටුතුමා සිටු කුමාරයා ඒ වෙලාවේ විනෝද වෙන්න ගියේ, විනෝද වෙලා ඉන්නට ඇති, මේ තප්පර ගානක වචනයක් ප්‍රකාශ කරේ. නමුත් සසර අවුරුදු කීයක් මේ පුද්ගලයා දුක් විඳද? සෝවාන් වෙන ආත්ම භාවයේ අවුරුදු ඒ ජීවත් වෙච්ච කාලය අපි තුම 40ක් 50ක් කියලා මේ කාලේ පුරාවටම විඳපු දුක මේ සියල්ලටම හේතුව පොඩි වචනයක්. පොඩි වචනයක්. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕනි. මේ වගේ වචනාදිය කතා කරනකොට, හැඟීම් වලට වහල් වෙනකොට, හැඟීම් අනුව කටයුතු කරනකොට මේකේ ආදීනවය මොනවා විය හැකිද? මේ ජීවිතේ තමන්ට ඇතිවෙන ආදීනවය, සසර තමන්ට ඇතිවෙන ආදීනවාදිය මෙනෙහි කරන්නට ඕනේ. මොකද ඒ වගේ සුළු අඩුපාඩු නිසා ඒක සිද්ධවන්නේ උසස් පුද්ගලයෙක් අරබයානම් අපිට දරුණු ලෙස දුක් වෙන්නට සමහර වෙලාවට හේතු වෙනවා. ඊළඟට මේ යක්ෂණියගේ කතාව බලන්න. මේ යක්ෂණිය දැන් උදාහරණයකට පුරුෂයෝ 4 දෙනෙක් වෛශ්‍යාවක් අරගෙන ගිහිල්ලා මේ රමණය කරලා කාමසේවණේ යෙදිලා නිකරුණේ මේ මෙනා මරනවා. මේ මරනකොට මේ කෙනා පලිගන්නට හිතෙහි වෛරය පැලපදියම් කරගන්නවා. මේ කතාව නිකන් උදාහරණයකට තමන් චිත්‍රපටියකට රඟ මේ ආදේශ කරන්න කවුරු හරි රඟපාලා හොඳට හැංගීම් එක්ක එන විදිහට මේ චිත්‍රපටිය දකිනකොට ඊට පස්සේ මේ උදාහරණයට යක්ෂණියත් ඇවිල්ලා මේ මිනිස්සුව ඒ කාන්තාව යක්ෂණියක් බවට පත් වෙලා චිත්‍රපටිය දැන් හිතන්න ඒ යක්ෂණියක් බවට පත් වෙලා අර 4 දෙනාව ඝාතනය කරන එක ගැන හිතා අර 4 දෙනාව ඝාත මේක බලනකොට අපිට හිතනවා ඒ යක්ෂණිය ඇවිල්ලා ඝාතනය කරන එක දකිනකොට තමයි බොහෝ දෙනාට චිත්‍රපටිය සාර්ථක වෙන්නේ. මොකද චිත්‍රපටියක් බලනකොට සමහරුන්ට ඇති වෙන හැඟීම සන්තර්පණය වෙන්නට ඕනේ. ඒ නිසා බොහෝ චිත්‍රපටවල වීරයා දිනලා හතුරා මිය යනවා. හතුරා මිය වීරයා මිය යන චිත්‍රපට ගොඩක් වෙලාවට මිනිස්සු ඉතරම් බලන්නේ. මොකද ඒක ආස්වාදයෙන් ඒක දුකක් වෙනවා හිතට. සමහරට ඒක පසුතැවීම බොහෝ කල් තියෙනවා. මොකද මේ චිත්‍රපටි ජීවත් වෙනවා මිනිස්සු. ජීවත් වෙනවා මිනිස්සු. සමහරලාට හොඳ චරිත මිය යන චිත්‍රපටි තියෙනවා. ලස්සන චිත්‍රපට නිසා ඒවා බොහෝ මිනිස්සු අගය කරන ඒ වගේ අවස්ථාවක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඒ අර වෛරයක් පිරිමහන තරහ ඒ වෛරේ පිරිමහෙන්නට ඕනේ. ඒ තරහ පිරිමහෙන්නට. එතකොට තමයි චිත්‍රපටියේ බැලුවම ඒ මිනිස්සයාට ෆුල්ෆිල් වෙච්ච ගතියක් එන්නේ. හොඳට කල්පනා කරන්න. මේක ගොඩක් අයට තියෙන දෙයක්. ඒ ෆුල්ෆිල් වෙච්ච බව තියෙන. එතකොට දැන් මේ කාන්තාව ඝාතනය කරලා කරනකොට එතුමිය වෛර බැඳගෙන යක්ෂණියක් වෙලා ඒ ආත්ම භාවයේ හෝ අනාගත ආත්ම භාවවලදී මේ පුරුෂයෝ 4 දෙනා නැවත නැවත ආත්ම භාව ගණනාවක් මරනවා. මේක චිත්‍රපටේ යනකොට අපි හැමෝටම මේක සතුටක් ඇති වෙනවා. එන අදාළ පලිය ගත්තා. අදාළ දෙසිදී. නමුත් දැන් බලන්න මේ වෛර කිරීම තුලින් ආත්ම භාව ගණනාවක මේ කට්ටිය මරාගෙන මරාගෙන ඇවිල්ලා අන්තිමාත්ම භාවයේ කරපු වැඩේ බලන්න. දැන් අර කතාව දිහා බලනකොට ඒ කතාවේ ඉස්සරහ අපිත් තියෙන ඔව් හොඳයි මේ මිනිස්සුන්ට හොඳ දෙයක් තමයි වෙන්නේ. ඒ කරපු වැඩේට විපාක හම් වෙනවා කියලා අපි කියනවා. චිත්‍රපටියක් බලනකොට ඒක සාධාරණීකරණය කරනවා. මොකද අපේ හැඟීම තියෙන්නේ ඒ වගේ අපරාධයක් කරපු කෙනාට ඒ වගේ ප්‍රති විපාකයක් ලැබෙන්නට ඕනි. ඒ කෙනාටින්ම ඒ කෙනෙකුටත් අපි සතුට තියෙනවා. වෙන කෙනෙක් මරන වෙන එහෙම නැත්නම් යාගෙම මහත්ය ඇවිල්ලා නැත්නම් සහෝදරයෙක් ඇවිල්ලා ඒක මරනකොට අපිට එතකොට තමයි සතුට වෙන්නේ. දැන් මෙයා යක්ෂණියක් ඇවිල්ලා වෙලා මරනකොට අපිට ඒක සන්තෘප්තියක් ඇති වෙනවා. අපි පිරිච්ච බවක් ඇති වෙනවා. නමුත් අවසාන ආත්ම භාවයේ මේ යක්ෂණිය කරගත්ත දේ බලන්න. කවුද මේ හතර දෙනා මැරුවේ? එක්කෙනෙක් පුක්කුසාති රජුරෝ. කවුද මේ? අනාගාමි ආර්යේ. අනිත් කෙනා බාහිය දාරුචීරිය. බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටතම ශ්‍රාවකයෝ 80 දෙනා අතර කෙනෙක්. ඒ අතුරනොත් තානාන්තරලාභී 42 දෙනා 43 දෙනා ඒ පිරිස අතර එක්කෙනෙක්. අනිත් කෙනා තම්බ ඩාටික චෝරඝාතක අවුරුදු 55 කරු මැරුවා. ඒ තමන්ට කණ්ඩ දීපු හොර ටික පාවා දීලා තමයි වැඩේට බැස්සේ රජුරන්ට අහුන වෙලාවේ. අවුරුදු 55ක් හොරුග චෝරඝාතක. නමුත් අවතාර දවසේදී මැරෙනකොට මැරෙන්න ප්‍රථමයෙන් සාරිපුත්‍ර ඉස්තවිරයන්ගේ බණක් අහලා ආර්ය භාවයටපත්ුනේ විදර්ශනාවේ කෙළවරට ගියා. එතුමව ඝාතන විදර්ශනා ඥානලාභී සංඛාරුපෙක්ඛා ඥානලාභී. හතරවෙනියා සුප්‍රබුද්ධ දුගියා සෝවාන් මාර්ගඵලලාභී. මේ යක්ෂණිය කරගත්ත පාපෙහි තරම කොතෙක්ද? 80 මහ ශ්‍රාවකයෙක් මැරුවා. තානාන්තරලාභී අපේ ශාසනෙහි වේගයෙන්ම ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයා මැරුවා. රජකම අතහැරලා ආපු අනාගාමී වුණු පුක්කුසාති තාපසතුමාව පැවිද්දව මැරුවා. සෝවාන් ආර්ය භාවයට පත්වෙච්ච සුප්‍රබුද්ධ දුගියව මැරුවා. සංඛාරුපෙක්ඛා ඥානලාභී තම්බ ධාටික චෝරඝාතක වර මේ හතර දෙනාම විශිෂ්ට පුද්ගලයෝ හතර දෙනෙක්නේ. දැන් මේ කතාව අපි කොහොමද බලන්නේ? මේ කතාවේදී අපිට යක්ෂණිය පලිගත් එකද නෑ, මේ යක්ෂණියට වෙන දේ මොකද්ද දැන්? මේ යක්ෂණියගේ සසරට මොකද්ද වෙන්නේ දැන්? ආනන්තරීය පාප කර්මය උනේ නැහැ. මොකද ආනන්තරීය පාප කර්මය වෙන්න නම් මිනිස්සෙක් අතින් මේක වෙන්නට ඕනේ. මිනිස්සෙක් මිනිස්ස රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් තමයි ආනන්තරීය පාප කර්මය. නමුත් ආනන්තරීය සදිසයි මේක. මිනිස්සෙක් වෙලා ඉඳලා රහතන් වහන්සේ කෙනෙක්, අනාගාමීන් වහන්සේ කෙනෙක්, සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක්, විසංකාරුපෙක්ඛා ඥානලාභී කෙනෙක් මේ හතර දෙනාම ඝාතනය කරා. දැන් මේ යක්ෂණියට එන තත්ත්වය මොකක්ද? මොහුගේ මෑගේ ජීවිතේ සසර කොතරම් මෙතුමිය අවාසනාවන්තද වටපත්. මොකද නැවතයි මරන්න බෑ. මොකද පුක්කුස් කවුද සුප්‍රබුද්ධ දුගියා අයේ වගේ දුකකට භාජන දිව්‍ය ලෝකවලින් දිව්‍ය ලෝකවලට ගලා නිවන් දකින්න. චෝරඝාතක තුමානන් නැවත එන්නට ඉඩ තියෙනවා මාර්ගඵලයක් ලැබුවේ නැත්තම්. පුක්කුසාද රජුගේ බ්‍රහ්ම ලෝකේ බාහි දාරුචරි පිරිනම් පෑව. නැවත මේ කතා ප්‍රවෘත්ති අවසන්ද? මේක මං හිතන්නේ වෛරය එතනින් ඉවරයි. එතන කතා ඉවරයි. නමුත් අවසන් වෙන්නේ අර පුද්ගලයා ආම දකුණු යක්ෂණිය, අර කාන්තාව, එදා අසාධාරණ පත්වෙච්ච කාන්තාව අසාධාරණ පලිය ගත්ත. නමුත් තමන්ගේ සසරක්ම අවසන් කරගත්ත, සසරක්ම විනාශ කරගත්ත. ඒක අහන්න දෙයක් නෑ. ඒ කරගත්ත විනාශය නිසා මතක තියාගන්න, වෛරය පිරිමහන්න යනවා කියන කතාව ඒ වෙලාවේ රසාස්වාදයක් වුණාට ඒක බොහොම දරුණු කතාවක්. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ දෙමව්පිය මරපු කතාව අද කාලේ වෙලා ඒක සමාජ මාධ්‍යයේ සංසරණය වුණා නම් කී දෙනෙක් නම් එතුමාට හෙන ඉල්ලයිද? කී දෙනෙක් නම් එතුමාට සාප කරයිද? කී දෙනෙක් නම් එතුමාව මරන්න කියයිද? සසරවත් මේ වගේ මිනිස්සු හමු නොවේවා කියලා ප්‍රාර්ථනා කරයිද? අපි කොච්චර අපහාස කරයිද? එදා එක වුණා නම්, එදා සෝෂල් මීඩියා තිබුණා නම්, එදා ඒ පණිවිඩය ගියා නම් අපිත් ඒ පිරිසිට අනිවාර්යෙන් අපිත් ඒකට දායි. මේ මිනිස්යව මරණයකටම කැමති වෙයි අපි. නමුත් අද මේ ගෞතම බුද්ධ ශාසනය, අපේ බුද්ධ ශාසනයෙහි දෙවැනි ශ්‍රාවකයා, ද්විතීයි ශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විතරයි දෙවැනි, බුදුන්ට විතරයි ඉරුදීෙන් දෙවෙනි. අපි දොහොත් මුනද පිළිම හදලා වඳිනවා, එතුමා අනුකරණය කරනවා, එතුමා ලැබු තානාන්තරේ ලබන්න පතනවා. වික්ෂුන් වහන්සේලාට ආදර්ශයේ සාරිපුත්‍ර මෞද්ගල්‍යයන්. නමුත් අර ආත්ම භාවයේදී තමන්ගේ අන්ධ දෙමව්පියෝ දෙදෙනා දෙමව්පියෝ දෙන්නා කියනවා පලා යන්න පුතේ අපි ගැන හිතන්නේ නැතුව. එහෙම කියද්දි මරන්නේ. එක අටුවාවක් තියෙනවා ගහලා ගහලා කැරේට දාලා ගියා කියලා. එක අටුවක් මැරුවා කියලා. මේ තරම් බලවත් අකුසලයක් කරපු කෙනා බුද්ධ ශාසනයක දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් ලබන කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා මතක තියාගන්න අපිටත් අඩුපාඩුකම් වෙනවා වෙන්න පුළුවන් මිනිස්සු අතින්. අපිටත් වෙනොත් වෙනවා අඩුපාඩුකම්. ඒකට ජන්මාන්තර වෛර තියාගන්න එපා. මොකද සමහර විට ඔබ ඔය වෛර කරන කෙනාගෙන් බණ අහලා තමයි දවසක ඔබ මාර්ගඵල ලබනවා වෙන්නට පුළුවන්. සමහර විට ඒ කෙනාගේ බුද්ධ ශාසනයක යා බුදු වුණොත් බුද්ධ ශාසනයක නිවන් දකින්න වෙන්න පුළුවන්. සමහර විට ඒ කෙනාට වැඳලා අපි ස්වර්ගයේ දවසක යනවා වෙන්න පුළුවන් යාගේ ධාතු වන්දනා කරලා. මේ සුප්‍රබුද්ධ දුගියා හිටපු කෙනා සෝවාන් වුණා නම් තගරසිකී බුදුරජාණන් වහන්සේට කුෂ්ඨය කියලා බැනපු කෙනා සෝවාන් වුණා නම් කාන්තාවක් එක රමණීය කරලා සල්ලි වලට ලොබල ඒ කාන්තාව කැලේ මරපු හතර දෙනා අපේ බුද්ධ ශාසනයෙහි අධිගම ලැබුවා නම් කෙනෙක් විදර්ශනා ඥාන ලැබුවා නම් අනිත් අය අධිගම ලැබුවා නම් ආර්ය වුණා නම් මේ සසර කියන්නේ එහෙම එකක්. අඩුපාඩු වෙන අඩුපාඩුට අපි ඇඩ්‍රස් කරන කතා කරන්න බරද ප්‍රකාශ කරන්නට උනේ අප්‍රසාදේ ප්‍රකාශ කරන මේකේ වෛර තියාගෙන ඉන්නට එපා. පලි ගන්න යන්නට එපා. සමහර විට ඔබ පලි ගැනීම නිසා සසර අවසන් වෙන්නේ පලි ගන්න ආර්යයෙක්ගෙන් වෙන්නට පුළුවන්. පලි ගැනීම කරන්නේ සේරි වාණිජ ජාතිකයේදී රන්තරයට ඇතිවෙච්ච තරහ වැඩේ යල ආවේගයක් ආවේ රන්තලිය අහිමුණා කියලා. බොසනසෙත් ගියානේ ඒක අසාධාරණයි කරපු දේ සාධාරණයි. බොසනසෙක් අරන් ගියා. ඒ අතරේ වෛරය තිබුණා. ඒ වෛරයේ උඩුදුගල අන්තිමට ඒක පිරිමහ ගන්න ගියේ සම්මා සම්බුදුවරයෙක් ඝාතනය කරන්න ගියා. මේක තමයි මේකේ තියෙන භයානකම. ඒ නිසා මේ වෛර තරහ දේවල් හිත තුළ පැලපදියම් කරගන්නට එපා. අනිත් අයට වෙච්ච අපරාධයටත් ඒක වෛරේ පිරිමහැන කොට ඒකට සතුටු වෙන්නට එපා. මිනිස්සු අතින් වරදවල් වෙන බව ඇත්ත. ඒකට අපි අප්‍රසාදයේ පළ කරන බව ඇත්ත. නමුත් ඒක තුලේ ජන්මාන්තර මේක තියාගෙන සමහර විට හොඳ උදාහරණයක්. සමහර විට මේ පුද්ගලයා වෙන්න පුළුවන් ඔබට නිවන් මඟ සසරදි කියලා දෙන්න. ඒ නිසා ඒක ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේදී අපිට පුද්ගලයේගේ තියෙන බාහිර දේෙන් පුද්ගලයා මනින්න බැරි බව තේරුම් ගන්නට ඕනේ. සහ සසර ඉතා වැදගත් කරුණක්. සසර අපිත් මේ තත්ත්වවලට පත් වෙන්නට පුළුවන්. එහෙම පත් වෙච්ච සුප්‍රබුද්ධ දුගියට පිහිට උනේ තමන් දිනු කරගත් ඉන්ද්‍රිය ධර්ම. ඒක ඉන්ද්‍රිය ධර්ම අර පොළොව යට වතුර පාරාගේ ඇවිල්ලා උට පිහිට ආදාර වුණා. ඒ වගේ අපිත් පුළුවන් තරම් මේ සසර යනකොට අඩුපාඩු ගම් ගැන වැඩි හිතන්නේ නැතුව අපි පුළුවන් තරම් කියන්නේ විය හැකි මේ ජීවිතේ අඩුපාඩු කරගන්න හොඳ නැහැ. අනාගතේ විය හැකි දුක් අඳාගෙන කල්පනා කරලා ඩිස්ට්‍රෙස් වෙන්නේ නැතුව පුළුවන් තරම් ಗುಣධර්ම දියුණු කරලා ඒ දුකිත අවස්ථාවවලදී පමා ගොඩ යන්න පුළුවන් ශක්තිය අපිට ඇති කරගන්නට ඕනේ. තව වැදගත්. ඒ වගේම වෛරය තරහව පිරිමහ ගන්නට ගිහිල්ලා අර යක්ෂණියගේ කතාව සිහි කරන්න. ඒ යක්ෂණියේ කතාව චිත්‍රපටයකට හිතන්න. එදාට අපි ඒක රඟපාලපුනොත් හරියට රඟපෑවොත් හොඳ නළු නිළියෝ අපිට දැඩි වෛරයකින් තමයි අපි ඒක අවසන් කරන්නේ. මේ කට්ටිය මේ හතර දෙනා මරණ කොට තමයි අපි සතුටු වෙන්නේ. මැරුවා යක්ෂණිය. මරලා අන්තිමට මැරුවේ තමන්ම විනාශ වෙන මරණ හතරක් කරේ. ආර්ය පුද්ගලයෝ මැරුවේ. කල්යාණ පෘථග්ජනෙක් මැරුවේ. ඒ නිසා මේ කතාව හොඳට සිහි කරගන්නට ඕන. ඒ වගේම හැඟීම් වලට ඇවිස්සීලා ගහලා ක්ෂණිකව ගන්න තීරණ වලින් අර තගරසිකී බුදුරජාණන් වහන්සේට නිරපරාදේ කරපු ප්‍රකාශනය නිසා ඒ සිටු පුත්‍රයාට වෙච්ච මහා හානිය සිහි කරගෙන කල්පනා කරන්න හොඳට හිතන්නේ ගැන. ඒ නිසා තමන් පිට කරන වචන ගැන පිටකේ තමන්ගේ ක්‍රියාකාරකම් ගැන හොඳට පරිස්සම් වෙන්නට ඕනේ. ඒ නිසා මේ ධර්ම අවවාද ටික හිතට දරා ගන්නට මේ සුප්‍රබුද්ධ කුටි සූත්‍රය උපකාර වෙයි. ඒ සඳහා සියලු දෙනාටම නුවණැස පහළ වේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ විශේෂ ආරාධනාවක් මත. හර්ෂී වික්‍රමසිංහ මහත්මිය තමයි මේ ආරාධනාව සිද්ධ කරන්නේ. 2025 පළවෙනි මාසයේ 12 වෙනි දින ජනවාරි 12 වෙනි දින පරලෝසපත් වුණු SH සුරම්යා ඩිසිල්වා මහත්මියට පින් අනුමෝදන් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස තමයි මේ පිනකම සිද්ධ කරේ. ඉතින් හර්ෂී වික්‍රමසිංහ මැතිණිය විසින් ඒ සිද්ධ කරන්න යෙදුණු ඒ පින්කමෙන් ඒ මෑණියන් වහන්සේ ඉන්නා වූ තැනකින් සාදුහු සාදුහු කියා HSSH සුරම්යා ඩිසිල්වා මැතිණිය ඒ ඉන්නා තැනකින් සාදු සාදු කියා මේ පින අනුමෝදම් වේවා. අනුමෝදම් වීමෙන් ඇයගේ භවගමන සුවපත් වේවා. යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදේවා. සැපයෙන් අභිවර්ධනයේ වේවා. සසර වසනාතුරාවට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා එතුමියටත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසුණු නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මෑණියන් අතුරු පරලෝ සැපත් සියලු නෑදෑ හිතමිතුරන්ට පින් පිණිස මෙම වන දේශනාව යොමු කළා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම දායකත්වය කුරුණෑගල මිල්ලව පදිංචි දායක පිරිසක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ආරාධනාව සිද්ධ කර හර්ෂි වික්‍රමසිංහ මහත්මියටත් ඒ ධර්ම දේශනාවට ආරාධනා කිරීමේ කුසලයේ ධර්ම දේශනා කරවීමේ කුසලයෙන් තව තවත් මෙලව දියුණුව වේවා, පරලෝක සුගතිය වේවා, ධර්මඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නට ලැබේවා, සසර වසනාතුරාවට මිත්‍යා දෘෂ්ටියකට නොයැටේවා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්වයේ දරුවා වූ කුරුණෑගල මිල්ලව පදිංචියේ දායක පිරිසේ හැම දිනාටම මේ ධර්ම දානමය කුසලයෙන් තමන් තුළමගේ ජීවිතවල ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන සුවසේ පාරමී ගුණ ධර්ම පූර්ණය කරගෙන සසර සුවපත් කරගෙන නිවනින්ම සැනසෙන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ඒ හර්ෂී වික්‍රමසිංහ මැතිණියගේ නමින් මිය පරලොව ගිය සියලු නෑදෑ හිත මිතුරන් මේ පින් අනුමෝදන් වීමෙන් දුකට පත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයට පත් වූ සැපයෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී ධර්මශ්‍රවණය කර හැම සියලු දිනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා, දුකට පත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයට පත් වූ සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධිඥානවලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිතමැදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා සියලු සත්වයන්ටද පින් අනුමෝදන් කරමු. ඉතින් අවසාන වශයෙන් ආරාධනාව කළා වූද, දායකත්ව දරුවා වූද, ධර්මදේශනාවට ආරාධනාව සිද්ධ කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ධර්මශ්‍රවණය කළා වූද, හිත යෙදුවා වූද සෑම දිනාටම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, වෙළහෙළඳාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා, ධර්මඥාන භාවනාඥාන වැඩෙත්වා, උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශවාසය, ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණඥානය, සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම සියල්ලන්ටම වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමින් දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු